ආදරණීය දුවේ පුතේ, අපි මේ පැයේ රජරට ගුරු ගෙදරින් ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙන්නේ තොරතුරු තාක්ෂණයේ විෂය සමගාමි පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර නිවත්තක චේතිය මහාවිද්‍යාලයේ ආචාර්යනි අනෝමා වික්‍රමසිංහ මහත්මියට සහ තඹුත්තිගම මධ්‍ය මහාවිද්‍යාලයේ AM සරෝජා කුමාරි ගුරුතුමියට.
සුබ සන්ධ්‍යාවක් ආදරණීය දුවේ පුතේ. ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ රජරට ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන සමග. ඔබ සියලු දෙනාම බොහොම උණුසුම් ලෙස පිළිගන්නවා. සුපුරුදු පරිදි අද දිනයේ මේ ගුවන් කාලය වෙන් වී ඇත්තේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය සඳහායි.
අනේ ටීචර්, මට ඇහෙන්නේ නැහැ ටීචර්. කැඩි කැඩි ඇහෙන ඕකේ තේරෙන්නේ. අනේ ටීචර්, ආයෙත් කියන්නකෝ, ඇහෙන්නේ නැහැනේ ටීචර්.
ඔයාගේ ඔය ගැටලුවට හේතුව අපිට අද පාඩමේ ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඔව් දුවේ පුතේ, අද දින අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණය 10 ශ්‍රේණියේ විෂය මාලාවට අයත් දෙවන ඒකකයේ දත්ත සංනිවේදනය පාඩම සමගි. පුතේ, අපි බලමු සංනිවේදනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා. ඔබ දන්නවා මව කුස තුල පිරිසිඳගත්දා ඉඳලම අම්මා සමග සංනිවේදනය කරනවා. පුංචි කාලේ අඬන තමයි සංනිවේදනය කරන්නේ. නමුත් වැඩිවියට පත් වෙනකොට අපි භාෂා මාධ්‍යයක් භාවිතා කරලා සන්නිවේදනයේ යෙදෙනවා. නමුත් අද අපි කතා කරන පාඩමේදී පරිගණකයට ඉඟි පිඟි, ඉරියව්, අඬන්න බෑ. අපි බලමු දුවේ පුතේ කොහොමද මේ පරිගණකය දත්ත සන්නිවේදනය කරන්නේ කියලා.
දත්ත සන්නිවේදනයක් කියන්නේ මොකද්ද ටීචර්?
දත්ත සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ දත්ත සහ තොරතුරු එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය වීම. ඕගොල්ලෝ දැන් දන්නවනේ දත්ත කියන්නේ මොනවටද කියලා. දත්තයක් එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට ගමන් කිරීම. කියන්න බලන්න පුතේ, දත්ත සන්නිවේදනයට උදාහරණයක්.
ටීචර්ට කෝල් එකක් ගන්නකොට දත්ත සන්නිවේදනයක් නේද ටීචර් සිද්ධ වෙන්නේ?
හරියටම හරි පුතේ. තව උදාහරණයක් තමයි එක් පරිගණකයක තියෙන ලිපිගණුවක් තවත් පරිගණකයකට යැවීම. දත්ත සම්ප්‍රේෂණ සන්නිවේදනයේ ලෙස අපිට හඳුන්වන්න පුළුවන්.
එතකොට ටීචර් කෝල් එකක් ගන්නකොට සිද්ධ වෙන්නේ දත්ත සන්නිවේදනයක් නේද ටීචර්?
පුතේ, කෝල් එකක් ගන්නකොට තිබිය යුතු අවම අවශ්‍යම සංරචක මොනවද?
කෝල් එක ගන්න කෙනයි, කෝල් එකට ආන්සර් කරන කෙනයි දෙන්නෙක් ඉන්න ඕනේ නේද ටීචර්? ඒව නේද අවම සංරචක කියලා කියන්නේ?
බොහොම හොඳයි. ඒකට තව ටිකක් එකතු කරන්න තියෙනවා. මම ඔයාගෙන් ඇහුවේ දත්ත සන්නිවේදනයට අවශ්‍ය මූලිකාංග මොනවද කියලා. පුතා දන්නවද දත්ත සන්නිවේදනයට අවශ්‍ය මූලිකාංග මොනවද කියලා?
එතකොට මම දුන්න උත්තරේ වැරදිද ටීචර්?
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේදී සන්නිවේදනයට අවශ්‍ය මූලිකාංග තුනක් අපි ඉගෙන ගන්නවා. පළවෙනි එක දත්ත ප්‍රභවය. සෙන්ඩර් සෝස් කියලත් අපිට හඳුන්වන්න පුළුවන්. දෙවෙනි එක සම්ප්‍රේෂණ මාධ්‍ය මීඩියම්. තුන්වෙනි එක දත්ත ග්‍රාහකයා රිසීවර්. දත්ත ප්‍රභවය, සම්ප්‍රේෂණ මාධ්‍ය, දත්ත ග්‍රාහකයා. අපිට සන්නිවේදන මූලිකාංග ලෙස හඳුන්වන්න පුළුවන්.
හරි ටීචර්, මට දැන් තේරෙනවා. දත්ත සන්නිවේදනය සිදු කරන්න දත්ත ප්‍රභවයක් තියෙන්න ඕනේ, දත්ත සම්ප්‍රේෂණය වෙන්න මාධ්‍යයක් තියෙන්න ඕනේ, ග්‍රාහකෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ දත්තේ ලබා ගන්න ග්‍රාහකෙක් ඉන්න ඕනේ. ඔය කට්ටිය ඉන්න ඕනේ දත්ත සන්නිවේදනය කරන්න කියලා මට දැන් හොඳටම තේරෙනවා.
අපි බලමු දත්ත ප්‍රභවය කියන්නේ මොකක්ද කියලා. දත්ත සම්ප්‍රේෂණය කරන පුද්ගලයාට අපි දත්ත ප්‍රභවය ලෙස හඳුන්වන්න පුළුවන්. තවදුරටත් පැහැදිලි කළොත් කෝල් එකක් ගන්න පුද්ගලයා දත්ත ප්‍රභවය බවට පත් වෙනවා. අපි දැන් බලමු දත්ත ග්‍රාහකයා කවුද කියලා. පුතා කියන්න බලන්න. පුතාගේ උදාහරණයට අනුව දත්ත ග්‍රාහකයා වෙන්නේ කවුද කියලා.
කෝල් එකට ආන්සර් කරන කෙනා නේද ටීචර්? දත්ත ග්‍රාහකයා කියලා හඳුන්වන්න පුළුවන්. මම නම් හිතන්නේ එහෙම තමයි.
හොඳයි. මීළඟට අපි බලමු දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය මොනවද කියලා. දැන් අපි කතා කළා දත්ත ප්‍රභවය කියන්නේ මොකද්ද? දත්ත ග්‍රාහකයා කියන්නේ මොකද්ද කියලා. මීළඟට අපිට කතා කරන්න තියෙන්නේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය. අපි මුලින්ම බලමුකෝ මාධ්‍යයක් කියන්නේ මොකද්ද කියලා. මිනිසුන්ට එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට යන්න මාර්ගයක් අවශ්‍ය වෙනවා. උදාහරණයක් හැටියට ඔයාලට ඉස්කෝලේ යන්න පාර මාධ්‍යයක් බවට පත් වෙනවා. දත්ත ප්‍රභවයේ ඉඳලා දත්ත ග්‍රාහකයා දක්වා ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. මේ මාධ්‍ය අපි කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරනවා. කියන්න බලන්න රූප වාහිනියේදී දත්ත සම්ප්‍රේෂණය වන මාධ්‍ය මොකක්ද කියලා.
අපේ ගෙදර ටීවී එකට තරංග එන්නේ ඇන්ටනා වයර් එකක් කරහා කියලා තාත්තා කියනවා මට මතකයි. ඒ කියන්නේ රූප වාහිනියේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වෙන්නේ ඇන්ටනා වයරය නේද ටීචර්? මම නම් හිතන්නේ එහෙම තමයි.
ගුවන් විදුලියේදී
FM තරංග නේද ටීචර්?
FM තරංග නම් නෙමේ පුතේ. ගුවන් විදුලි තරංග කියලයි කියන්නේ. එතකොට දැන් පුතා දන්නවා දත්ත සන්නිවේදනය සඳහා අවශ්‍ය මූලිකාංග තුන. අපි නැවත වතාවක් මතක් කරගමු. දත්ත ප්‍රභවයක් තියෙන්න ඕනේ, සම්ප්‍රේෂණ මාධ්‍යයක් තියෙන්න ඕන, දත්ත ග්‍රාහකයෙක් ඉන්න ඕන.
එතකොට ටීචර් දුරකථනයක දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය මොකද්ද ටීචර්?
පුතේ ඔයාගේ ඔය ගැටලුවට අදාළ විෂය කරුණ අපි දැන් ඉගෙන ගන්න. දත්ත සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යන් දෙක අපි යොදා ගන්නවා. පළවෙනි එක නියම මාධ්‍ය. දෙවැනි එක නියම නොවන මාධ්‍ය. නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය. මේ නියම මාධ්‍යට අපි කියනවා රැහෙන් සහිත මාධ්‍ය කියලා. නියම නොවන මාධ්‍යට කියනවා රැහෙන් රහිත මාධ්‍ය කියලා. නියම මාධ්‍යට ඉංග්‍රීසියෙන් අපි කියනවා guided wired media කියලා. නියම නොවන මාධ්‍යට අපි unguided wireless කියලා හඳුන්වනවා. පුතාලගේ මතක ඇති. පුතාලගේ සීයල අත්තම්මලා රේඩියෝ එකට කියන්නේ wireless එක කියලානේ. මේ wireless එක කියන්නේ wireless කියන අර්ථය. කියන්න බලන්න ඔයාගේ Zoom class එකට සම්බන්ධ වෙද්දී භාවිතා කරන්නේ මේ සම්ප්‍රේෂණ මාධ්‍යයන් දෙකෙන් මොකද්ද කියලා.
Wi-Fi නේද ටීචර්?
ඔයා දන්නවද Wi-Fi app වෙන්නේ රැහෙන් රහිත මාධ්‍යයට. නමුත් ටෙලිෆෝන් කේබල් මගින් ගත්ත සන්නිවේදනය වන්නේ නම් ඒ අයත් වන්නේ රැහෙන් සහිත මාධ්‍යයට. Wi-Fi අයත් වෙන්නේ නියමු නොවන මාධ්‍යත ටෙලිෆෝන් කේබල් මගින් දත්ත සන්නිවේදනය කරනවා නම් ඒක අයත් වෙන්නේ නියමු මාධ්‍යත.
අපේ ලෑන්ඩ්ලයින් එකේ දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ වයර් මාධ්‍ය හරහා. එතකොට අප තාත්තා ළඟ තියෙන ජංගම දුරකථනයේදී දත්ත සන්නිවේදනය කරන්නේ රැහැන් රහිත මාධ්‍යයන් වලින් කියලා මට දැන් තේරෙනවා.
ඔව් පුතේ, භෞතික මාධ්‍යයක් භාවිතා කරලා දත්ත සම්ප්‍රේෂණය කරනවා නම් අපි ඒට කියනවා නියමු මාධ්‍ය කියලා. භෞතික මාධ්‍යයක් කිව්වේ ඔයාට අල්ලන්න පුළුවන් වයර් එකක්, කේබලයක් දකින්න පුළුවන්. අපි බලමු නියමු මාධ්‍ය සඳහා උදාහරණ කීපයක්. ඔව්, ඇඹරි කම්බි යුගල, සමාක්ෂ කේබල, ප්‍රකාශ තන්තු. නැවත වතාවක්, ඇඹරි කම්බි, මේවට ඇඹරූ කම්බි කියලත් කියනවා, සමාක්ෂ කේබල, ප්‍රකාශ තන්තු. පුතේ ඕගොල්ලෝ දැකලා තියෙනවද ඇඹරි කම්බි යුගල?
ඇඹරි කම්බි? ඒ මොනවද ටීචර්?
පුතේ, ඇඹරි කම්බි වර්ග දෙකක් තියෙනවා. වැසුණු ඇඹරි කම්බි සහ නොවැසුණු ඇඹරි කම්බි යුගල වශයෙන්. වැසුණු ඇඹරි කම්බි යුගල සහ නොවැසුණු ඇඹරි කම්බි යුගල. මේ නොවැසුණු ඇඹරි කම්බි යුගල වලට අපි කියනවා unshielded twisted pair, UTP cableless. වැසුණු ඇඹරි කම්බි යුගල වලට අපි කියනවා shielded twisted pair, STP cable ලෙස. ආයමත් මතක් කරගනිමු, ඇඹරි කම්බි වර්ග දෙකක් තියෙනවා, නොවැසුණු ඇඹරි කම්බි යුගල සහ වැසුණු ඇඹරි කම්බි යුගල. UTP cable සහ STP cable ලෙස. අපි බලමු මේ නොවැසුණු ඇඹරි කම්බි යුගල ඕගොල්ලෝ දැකලා තියෙනවද කියලා. භාවිතයේදී දරුවනේ මේ නොවැසුණු ඇඹරි කම්බි යුගල වලට කියන්නේ UTP කේබල් කියලා. මේ UTP කේබල් ඕගොල්ලෝ දැකලා තියෙනවා. දුරකථන වයර සඳහා යොදාගන්නේ මේ කේබල් විශේෂයනේ. මේ කේබල් විශේෂය භාවිතයේදී වාසි වගේම අවාසිත් තියෙනවා. අපි බලමු පුතේ, මේ UTP කේබල් එහෙමත් නැත්නම් නොවැසුණු ඇඹරි කම්බි යුගල භාවිතයේ තියෙන වාසි මොනවද කියලා. මෙම කම්බි යුගල හරිම නම්‍යශීලී. නම්‍යශීලී කියුවේ පුතේ, අපිට මේ වයර් කැබැල්ල ඕන අතකට නමන්න පුළුවන්. හේතුව තමයි මෙම කම්බි යුගල රබර් ග්‍රිප් එකකින් හිර කරලා ගැට ගහලා නැහැ. ඒ වගේම තමයි හරිම ලාභදායි. මෙම UTP කේබල් වල අවාසිය තමයි දරුවනේ මීටර් 100කට වඩා වැඩි දුරකදී දත්ත සන්නිවේදනයේදී දත්තල ගුණාත්මකභාවය අඩු වෙනවා. සම්ප්‍රේෂණ බාධා ඇති වෙනවා. ඕගොල්ලන්ට කැඩි කැඩි ඇහෙනවා, ඇහෙන්නේ නැතුව යනවා, සම්බන්ධතාවයේ ගිලිහෙනවා. ඒ විතරක් නෙවෙයි, විවිධ කාලගුණික තත්ත්වයන් හමුවේ සන්නිවේදනයට බාධා ඇති වෙනවා. ඊළඟට අපි බලමු වැසුණු ඇඹරි කම්බි යුගල shielded twisted pair, STP කේබල ගැන. මෙම කම්බි යුගල බරින් වැඩි. ඇයි දරුවනේ බරින් වැඩි වෙන්නේ? මෙයා ෂීල්ඩ් වෙලානේ තියෙන්නේ. රබර් ග්‍රිප් එකකින් ෂීල්ඩ් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙයා බරින් වැඩි. ඒ නිසා පුතේ මේව නම්‍යශීලීභාවයේ තුට අඩුයි. ඒකම වියදම අධික වීම අවාසියක් ලෙස අපිට ගන්න පුළුවන්. වාසියක් මෙන්ම අවාසිම තියෙනවනේ. වරින් වැඩිවීම සහ වියදම අධිකවීම මේ STP කේබල වල අවාසියක් වෙනවා. ඒ දරුවනේ දත්ත සම්ප්‍රේෂණේ තත්වය වර්ධනය වීම සහ ආරක්ෂා වීම වාසියක් ලෙස ගන්න පුළුවන්. ආරක්ෂාකාරීව දත්ත සංනිවේදනය වෙනවා, සම්ප්‍රේෂණය වෙනවා. පුතා ඇන්ටනා වෛරය ගැන කතා කළානේ. ඒ වෛරය අයිති වෙන්නේ සමාක්ෂ කේබල ගණයට. සමාක්ෂ කේබල කියලා කියන්නේ පුතේ කොඇක්සියල් කේබල්. සමාක්ෂ කේබල කියලා කියන්නේ කොඇක්සියල් කේබල්. පුතාට මතකද ඇන්ටනා වෛරයේ අභ්‍යන්තරය?
ඔව් ටීචර්, මට මතකයි එක දවසක් අපේ ගෙදර ටීවී එක පේන්නේ නැහැ කියලා තාත්තා ඇන්ටනා වයරකේ ජැකේ කපලා ආයෙත් අලුතෙන් ගහන්න හැදුවා. එතකොට මම හොඳට බලාගෙන හිටියේ. ඒ ඇන්ටනා වයරකේ තඹ පාට කම්බියක් තිබ්බා. ඊට අමතරව සුදු පාට රිජ් ෆෝම් එකක් වගේ එකක් තිබ්බා. ඒ රිජ් සුදු පාට ආවරණේ ඉටි ආවරණයක් වගේ තිබ්බ එකෙන් උඩින් ටිකක් දැලක් වගේ එකක් තිබිලා ඊට පස්සේ තමයි වයර් එක වැහිලා තිබ්බේ.
ඔව් පුතේ, මේ ඇන්ටනා කේබලයේ ශේෂ්ත්‍ර කිහිපයක් තියෙනවා. සන්නායක කේබල යුගලයකින් සමන්විත වෙනවා මේ කේබලය. තඹ කම්බි දැලක් පිටත කේබලය මධ්‍ය කේබලය වටා විද්‍යුත් චුම්බකත්වයක් ඇති කරනවා. මෙම කේබල් යුගලය ප්ලාස්ටික් ආරක්ෂණයකින් සමන්විත වෙනවා. ඒ නිසාම වැඩි සංඛ්‍යාත ගණනාවක් අපට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා වැඩි චැනල ප්‍රමාණයක් අපිට බලන්න පුළුවන් වෙනවා. මේ අපි කතා කරේ සමාක්ෂ කේබල ගැන. සමාක්ෂ කේබල ගැන.
හරි ටීචර්, තඹ කම්බියකේ නෙවෙයි තම්බි දැල වටේ නෙවෙයි විද්‍යුත් ක්ෂේත්‍රයන් නිර්මාණය වෙන්න නිසා තමයි වැඩි චැනල් ප්‍රමාණයක් සමාක්ෂ කේබල් වලින් බලන්න පුළුවන් කියලා මට දැන් තේරෙනවා. එතකොට සමාක්ෂ කේබල් වල ඒක වාසියක් විදිහට සලකන්න පුළුවන්. එතකොට ටීචර්, සමාක්ෂ කේබල් වල අවාසි නැද්ද ටීචර්?
මේ කේබල් විශේෂයේ තියෙන අවාසිය තමයි පුතේ සාපේක්ෂව මිල අධිකයි. සාපේක්ෂව මිල අධිකයි. ඒ නිසා දිග දුර දත්ත සංනිවේදනයට භාවිතා කරන්නේ නැහැ. දිග දුර දත්ත සංනිවේදනයට භාවිතා කරන්නේ නැහැ.
එතකොට ටීචර්, වෛර මාධ්‍ය හරහා දිග දුර දත්ත සංනිවේදනය සිදු කරන්න පැහැ නේද ටීචර්?
නෑ පුතේ, දිගුදුර දත්ත සංනිවේදනයට නියම මාධ්‍ය භාවිතා කරනවා.
දිගුදුර දත්ත සංනිවේදනය සඳහා වයර් භාවිතා කරන්න පුළුවන් කියලා ටීචර් කියන්නේ? විශාල දුරකට වයර් එහෙම අදින්න පුළුවන්ද ටීචර්? ඒ මොනවද ටීචර්?
ඒවට කියන්නේ ප්‍රකාශ තන්තු කියලා. ෆයිබර් ඔප්ටික්ස් ප්‍රකාශ තන්තු. ෆයිබර් ඔප්ටික්ස් ඔයාලා දන්නවද? දිග දුර කිව්වම රටකින් රටකට දත්ත සංනිවේදනයටත් මෙම ෆයිබර් ඔප්ටික්ස් එහෙමත් නැත්නම් ප්‍රකාශ තන්තු පාවිච්චි කරනවා.
එතකොට ටීචර්, රටවල් දෙකක් අතර දත්ත සංනිවේදනය කරන්න මේ ප්‍රකාශ තන්තු භාවිතා කරන්න පුළුවන් කියන එකද ටීචර් කියන්නේ?
මෙම කේබලය සන්නායක කේබල යුගලයකින් සමන්විත වෙනවා. මධ්‍යස්ථ මැද වීදුරු බටයක්, ඒ වටා සිහින් වීදුරු තන්තු මෙම කේබල යුගලය වෙන් කිරීමට ප්ලාස්ටික් ආවරණයකුත් තියෙනවා. මේ කේබල විශේෂයේ ඇති විශේෂත්වය වන්නේ දත්ත සම්ප්‍රේෂණයේදී ආලෝකයේ පරාවර්තනීය වෙමින් සම්ප්‍රේෂණය වෙනවා. ඒ කියන්නේ ආලෝකයේ විහිදුවමින් සම්ප්‍රේෂණය වෙනවා. මේ රශ්මි චක්‍රීකරණය ලෙස හඳුන්වනවා. මේකට මොකද්ද කියන්නේ? රශ්මි චක්‍රීකරණය ලෙස හඳුන්වනවා. වර්තමානයේ නවීන දුරකථන ජාලවල මේ කේබල විශේෂය භාවිතා වෙනවා. අපි බලමු මේ කේබල විශේෂයේ තියෙන වාසි මොනවද අවාසි මොනවද කියලා. මෙම කේබල විශේෂය මිල අධික වෙනවා. කේබල විශේෂය මිල අධික වෙනවා. වාසියක් ලෙස අපිට ගන්න පුළුවන් වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ නියම මාධ්‍ය. නියම මාධ්‍ය අතරින් වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වෙන්නේ ෆයිබර් ඔප්ටික්ස්, එහෙමත් නැත්නම් ප්‍රකාශ තන්ත්‍ර මාධ්‍ය. හරි, මම දැන් ඕගොල්ලන්ගෙන් අහනවා නියම මාධ්‍යවල වාසි සහ අවාසි මොනවද කියලා.
ඇම්බරි කම්බි හා සමාක්ෂ කේබල් දෙක සංසන්දනය කරොත් ටීච ඇම්බරි කම්බි වල මිල අඩුයි. ඒ වගේම සැහැල්ලුයි. හැබැයි සමාක්ෂ කේබල එහෙම නැත්නම් ඇන්ටනා වෛරවල මිල අධිකයි, බරින් වැඩි. හැබැයි ටීචර් පැහැදිලි කර දුන්න විදිහට ඇම්බරි කම්බි වලට වඩා වැඩි දුරකට දත්ත සංනිවේදනය කරන්න ඇන්ටනා වෛරය එහෙම නැත්නම් සමාක්ෂ කේබලයට හැකියාවක් තියෙනවයි කියලා මට තේරුණා. ඇම්බරි කම්බි සමාක්ෂ කේබල හා ප්‍රකාශ තන්ති යන තුනම සංසන්දනය කළොත් මිලෙන් ඉතාම වැඩිවන්නේ ප්‍රකාශ තන්තු වගේම, හැබැයි වේගවත්ම දත්ත සංනිවේදන මාධ්‍ය විදිහටත් ප්‍රකාශ තන්තු හඳුන්වන්න පුළුවන් කියලා මට තේරුම් ගියා ටීචර්. ඊටත් අමතරව දිගුදුර දත්ත සංනිවේදනයේ සඳහා ප්‍රකාශ තන්තු ලෝකේ පුරා භාවිතා කරනවයි කියලා අපිට කියන්න පුළුවන්.
අපි කතා කළේ නියම මාධ්‍ය ගැනනේ. දැන් අපි බලමු නියම නොවන මාධ්‍ය මොනවද කියලා. දැන් අපි බලමු නියම නොවන මාධ්‍ය මොනවද කියලා. භෞතික මාධ්‍යයක් යොදා ගැනීමකින් තොරව වාතය හරහා සංඥා ලෙස දත්ත සම්ප්‍රේෂණය කිරීම නියම නොවන මාධ්‍ය ලෙස හඳුන්වන්න පුළුවන්. භෞතික මාධ්‍යයක් කියවේ පුතේ අල්ලන්න පුළුවන් දෙයක් භෞතික මාධ්‍යයක් නොවේ නම් අපිට අල්ලගන්න බෑ. වාතය හරහා සංඥා ලෙස දත්ත සම්ප්‍රේෂණය කිරීමට පාවිච්චි කරන මාධ්‍යට අපි කියනවා නියම නොවන මාධ්‍ය කියලා. උදාහරණ හැටියට ගුවන් විදුලි තරංග, ශුද්‍ර තරංග, අදෝරක්ත කිරණ හඳුන්වන්න පුළුවන්. නැවත වතාවක් ගුවන් විදුලි තරංග, ශුද්‍ර තරංග, අදෝරක්ත කිරණ හඳුන්වන්න පුළුවන්. ගුවන් විදුලි තරංග වලට අපි කියන්නේ රේඩියෝ වේව්ස් කියලා. රේඩියෝ වේව්ස්. ශුද්ධ තරංග වලට මයික්‍රෝවේව්ස්. අදෝරක්ත කිරණ වලට ඉන්ෆ්‍රාරෙඩ්. infrared ගුවන් විදුලි තරංග සඳහා උදාහරණ ලෙස Wi-Fi, Bluetooth හඳුන්වන්න පුළුවන්. අපි බලමු මේ ගුවන් විදුලි තරංග වල තියෙන වාසි සහ අවාසි. ප්‍රකාශ තන්තු වලට වඩා ලාභදායි. කෙටි තුර දත්ත සංනිවේදනයට ලාභදායී සහ වේගවත් මාධ්‍ය වන්නේ Wi-Fi. ඒ වගේම හරිම ජනප්‍රියයි. ප්‍රකාශ තන්තු වලට වඩා දත්ත සම්ප්‍රේෂණ වේගය අඩුයි. ඒක අපිට අවාසියක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි කාලගුණික වෙනස් වීම හමුවේ දත්ත සම්ප්‍රේෂණ වේගය වෙනස් වෙන්න පුළුවන්. කාලගුණික වෙනස් වීම හමුවේ දත්ත සම්ප්‍රේෂණ වේගය වෙනස් වෙන්න පුළුවන්. ඒක අවාසියක් වෙනවා. පුතාට මතකද පුතා පන්තිය පටන් ගන්න වෙලාවේ ගැටලුවකට මුහුණ දුන්නා? මේ අවස්ථාවේ තමයි දත්ත ප්‍රභවය සහ ග්‍රාහකයා අතර සම්බන්ධතාවයේ ගැටලු ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, සුළඟේ වේගය වෙනස් වෙද්දි තරංග ගමන් කරන රටාව වෙනස් වෙනවා. ඒ හේතුවෙන් ග්‍රහණය කරගැනීමේ අපහසුතාව ඇති වෙනවා. නමුත් රැහන් සහිත මාධ්‍ය මෙවැනි ගැටලු ඇතිවීම අවම වෙනවා.
අපි තාම ශුද්ධ තරංග ගැන කතා කරන්නේ නැහැ ටීචර්.
මීළඟට අපි කතා කරන්නේ ශුද්ධ තරංග පිළිබඳ. මයික්‍රෝවේව්ස් පිටරටවල අන්තර්ජාලය සඳහා යන වියදම අඩු වෙන්න හේතු වන්නේ ශුද්ධ තරංග භාවිතා කිරීම. ශුද්ධ තරංග සම්ප්‍රේෂණයේදී දත්ත ගමන් කරන්නේ ඒකරේඛීය. එම නිසාම සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන එකිනෙකාට දර්ශනය වෙන්න ඕනේ. මධ්‍යස්ථාන අතර තුර තීරණය කිරීමේදී ප්‍රදේශයේ භූ විෂමතාවය කෙරෙහි සැලකිලිමත් වෙන්න වෙනවා. චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේදී සැටලයිට් කමියුනිකේෂන් කියන්නේ ශුද්ධ තරංග ආකාරයට දත්ත සම්ප්‍රේෂණය වන අතර ඒවා සම්ප්‍රේෂණය වන්නේද සම්ප්‍රේෂ ප්‍රතිචාරක ආකාරයටයි. ඕගොල්ලෝ දන්නවද පුතේ, කිලෝමීටර් 36,000කට ඉහළ හසේ රඳවා ඇති චන්ද්‍රිකා මධ්‍යස්ථාන විසින් පොළව මත පිහිටුවා ඇති චන්ද්‍රිකා කුළුණු හරහා සම්ප්‍රේෂණය වන දත්ත ග්‍රහණය කර ගනිමින් අවශ්‍ය කුළුණු වෙත සම්ප්‍රේෂණය කරනු ලබනවා. සම්ප්‍රේෂණය මගින් ඕනෑම දුරක දත්ත සම්ප්‍රේෂණය කරගන්න පුළුවන්. ඔ පුතේ, අපිට මීළඟට කතා කරන්න තියෙන්නේ අතෝ රක්ත කිරණ ඉන්ෆ්‍රාරෙඩ් සම්බන්ධව. නියමු නොවන මාධ්‍ය, අවසාන මාධ්‍ය ඉන්ෆ්‍රාරෙඩ් අතෝ රක්ත කිරණ. ඔහුළු දැකලා තියෙනවා රූපවාහිනී වල දුරස්ථ පාලකයේ රිමෝට් කන්ට්‍රෝල් එකේ අපි පාවිච්චි කරන්නේ ඉන්ෆ්‍රාරෙඩ් අතෝ රක්ත කිරණ. රූපවාහිනිය සහ ඉන්ෆ්‍රාරෙඩ් අතර දත්ත සන්නිවේදනය වෙලා රූපවාහිනිය ඔන් කරගන්න, චැනල් මාරු කරගන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ, මවුස් කීබෝඩ් සඳහා මේ අදෝ රක්ත කිරණ පාවිච්චි කරනවා. මේ අදෝ රක්ත කිරණ සඳහා වැය වෙන මුදල ඉතා අඩුයි. ඒ නිසාම ඒ වාසියක් හැටියට අපිට ගන්න පුළුවන්. අවාසියක් ලෙස දිගු දුර සන්නිවේදනය සඳහා මේ මාධ්‍ය යොදා ගන්න බෑ. දිගු දුර දත්ත සන්නිවේදනය සඳහා යොදා ගන්න බෑ. ඒ අවාසියක් ලෙස සැලකේ. දැන් මට පුතා කියන්න බලන්න, නියමු නොවන මාධ්‍යවල තියෙන ගුණාංග මොනවද කියලා.
ස්ථාවර සන්නිවේදන උපකරණ සඳහා රැහන් සහිත සම්ප්‍රේෂණ මාධ්‍ය සුදුසු නැත්. ජංගම සන්නිවේදන උපකරණ සඳහා සුදුසු වන්නේ රැහන් රහිත සම්ප්‍රේෂණ මාධ්‍ය වෙනවා. රැහන් සහිත ජාලවලට වඩා රැහන් රහිත සම්ප්‍රේෂණ මාධ්‍යවල ආරක්ෂාව අඩුයි කියලා අපිට හිතන්න පුළුවන්. සම්ප්‍රේෂණ සඳහා ගුවන් විදුලි තරංග හෝ අදෝ රක්ත හෝ කිරණ භාවිතයෙන් රැහන් රහිත ජාල නිර්මාණය කරනවා කියලා ටීචර් කියපු කරුණු වලින් අපිට පැහැදිලි වුණා. කෙටි දුරකදී ඉතා වේගවත්ව දත්ත සන්නිවේදනය කිරීම සඳහා Wi-Fi භාවිතා කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා වෙන්දැති අපි වැඩිපුරම Wi-Fi හරහා දත්ත සම්ප්‍රේෂණය සිදු කරන්නේ ඒ නිසා වෙන්න ඇති.
පුතේ ඔයා දන්නවද එක් පද්ධතියක ඉඳලා තවත් පද්ධතියකට දත්ත ගලා යන විදි කිහිපයක් තියෙනවා. තවත් ආකාරයකට පැහැදිලි කළොත් සම්ප්‍රේෂණ විදි.
ඒ කියන්නේ දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ආකාර ගැන නේද ටීචර් ඔය කතා කරන්න හදන්නේ?
ඔව් පුතේ. සම්ප්‍රේෂණ විදි තුනක් තියෙනවා. ඒකපත, ද්විපත, සම්පූර්ණ ද්විපත. නැවත වතාවක්. ඒකපත, simplex mode කියලා කියනවා. අර්ධ ද්විපත, half duplex mode කියනවා. පූර්ණ ද්විපත, full duplex mode කියලා කියනවා. ඒකපත දත්ත සම්ප්‍රේෂණයේදී දත්ත ගමන් කරන්නේ දත්ත ප්‍රභවයේ සිට ග්‍රාහකයා වෙත පමණයි. දත්ත ප්‍රභවයේ සිට ග්‍රාහකයා වෙත පමණයි. පුතාට දැන් මතකයි දත්ත ප්‍රභවය කියන්නේ මොකක්ද? ග්‍රාහකයා කියන්නේ මොකක්ද කියලා. උදාහරණයක් ලෙස රූපවාහිනිය ගන්න පුළුවන්.
එතකොට ටීචර් ගුවන් විදුලි අයත් වෙන්නෙත් ඒකපත දත්ත සන්නිවේදන ආකාරයකට නේද?
ඔව් පුතේ. අපි ඊළඟට බලමු අර්ධ දීපත දත්ත සම්ප්‍රේෂණ විදි ක්‍රමය මගින් දත්ත ගලා යන්නේ කොහොමද කියලා. එක් වරකට දත්ත ගලා යන්නේ එක් දිශාවකට පමණයි. උදාහරණයක් ලෙස වෝකිටෝකි යන්ත්‍රය අන්තර්ජාලය හඳුන්වන්න පුළුවන්. තවදුරටත් පැහැදිලි කළොත් පුතේ, ප්‍රභවයේ සිට ග්‍රාහකයා වෙත දත්ත සම්ප්‍රේෂණය වීම අවසන් වූ පසු ග්‍රාහකයා සිට ප්‍රභවය වෙතට දත්ත සම්ප්‍රේෂණය කළ හැකි. ඔව් දරුවනේ, ඔබ දත්ත සම්ප්‍රේෂණ විදි දෙකක් ගැන කතා කළානේ. තව එකක් තියෙනවා. ඒක තමයි පූර්ණ දීපත. පූර්ණ දීපත දත්ත සම්ප්‍රේෂණ විදි ක්‍රමය. දත්ත සම්ප්‍රේෂණය වීමේදී එක විටදී දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය සිදු වෙනවා. එක විටදී දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය සිදු වෙනවා.
එහෙමනම් ටීචර්, මම ටීචර්ගෙන් ප්‍රශ්නයක් අහනකොට ටීචර් එක පිළිතුරු ලබා දෙන එක අර්ධ දීපත දත්ත සන්නිවේදනයක් කියලා හඳුන්වන්න පුළුවන් නේද ටීචර්?
ඒක පුතේ මම මෙහෙම පැහැදිලි කරන්න. ඔයා ප්‍රශ්නේ අහනකොට මම සම්පූර්ණ ප්‍රශ්නයම අහගෙන ඉඳලා උත්තර සපයනවා නම් එය අර්ධ දීපත ලෙස සැලකිය හැකි. නමුත් ඔයා ප්‍රශ්නය අහන අතරතුරේදී මම උත්තරේ දෙනවා නම් එකම මොහොතේ දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය සිදු වෙනවා නම් එය පූර්ණ දීපත ලෙස සැලකන්න පුළුවන්. හරි. දැන් අපි කතා කළා දත්ත සන්නිවේදනය සම්බන්ධයෙන්. මම දැන් අහනවා ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න ටික. මොකක්ද දරුවනේ දත්ත සන්නිවේදනය කියන්නේ?
එක තැනක තියෙන දත්තය තවත් තැනකට සම්ප්‍රේෂණය වීම දත්ත සන්නිවේදනය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්.
දත්ත සන්නිවේදනයට අවශ්‍ය මූලිකාංග තුනක් අපි කතා කරා. දත්ත ප්‍රභවය, සම්ප්‍රේෂණ මාධ්‍යය, දත්ත ග්‍රාහකයා. මම උදාහරණයක් කියන්නම්. ඔයා රජරට ගුරු ගෙදර අහනවා පුතේ. ඔයා රජරට ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන අහන්න. ඒ අවස්ථාවේ දත්ත ප්‍රභවය වෙන්නේ කවුද?
ගුවන් විදුලිය.
දත්ත ග්‍රාහකය වෙන්නේ පුතේ?
මේ වැඩසටහන අහගෙන ඉන්න මමයි.
මේ අවස්ථාවේදී අපි භාවිතා කරන්නේ රහන් සහිත මාධ්‍යද රහන් රහිත මාධ්‍යද?
රහන් රහිත සංනිවේදන මාධ්‍යයක් ටීචර්.
බොහොම හොඳයි. අපි ඊළඟට යනවා. අපි සාකච්ඡා කළානේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය පිළිබඳව. ඔව්. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ අපි සාකච්ඡා කළා. නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය. පුතේ කියන්න බලන්න, නියම නොවන මාධ්‍ය සඳහා උදාහරණ කිහිපයක්.
Wi-Fi, Bluetooth, අදෝරක්ත කිරණ, චන්ද්‍රිකා තරංග, ශුද්ධ තරංග.
ඊළඟට පුතා කියන්න බලන්න, නියම මාධ්‍ය සඳහා උදාහරණ කීපයක්.
ඇම්බරි කම්බි, ඇන්ටනා වෛරයෙහිවත් සමාක්ෂ කේබලය, ප්‍රකාශ තන්තු.
ඊළඟට UTP කේබල සහ STP කේබල අතර වෙනස කියන්න පුළුවන්ද පුතාට? UTP කේබල සහ STP කේබල අතර වෙනස කියන්න පුළුවන්.
UTP කේබල වලට වඩා STP කම්බි මිලෙන් අධිකයි, බරිනුත් වැඩි. නමුත් වැසුණු ඇඹරූ කම්බි යුගල දත්ත සම්ප්‍රේෂණයේ තත්ත්වය වර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සිදු කරනවා.
හරියටම හරි. පුතා, සමාක්ෂ කේබල සහ ප්‍රකාශ තන්තු. සමාක්ෂ කේබල සහ ප්‍රකාශ තන්තු යන නියම මාධ්‍ය අතරින් වඩා වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වන්නේ කුමක්ද?
ප්‍රකාශ තන්තුනේ ටීචර්.
ඔව් පුතේ, මම ඕගොල්ලන්ට පුංචි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. කමල් නැමැති ශිෂ්‍යයාට ඔහුගේ විශ්වවිද්‍යාල අයදුම් පත්‍රය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට ඔහුගේ ජංගම දුරකථනය හරහා උපුගත කිරීමට අවශ්‍ය වෙනවා. නැවත වතාවක්, කමල් නැමැති ශිෂ්‍යයාට ඔහුගේ විශ්වවිද්‍යාල අයදුම් පත්‍රය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට ඔහුගේ ජංගම දුරකථනය හරහා උඩුගත කිරීමට අවශ්‍ය වෙනවා. මේ අවස්ථාවේදී කියන්න බලන්න පුතේ, මොකක්ද දත්ත ප්‍රභවය වෙන්නේ? දත්ත ග්‍රාහකයා වෙන්නේ කවුද? දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වෙන්නේ මොකක්ද කියලා. නැවත වතාවක්, මේ අවස්ථාවේදී දත්ත ප්‍රභවය මොකක්ද, දත්ත ග්‍රාහකයා මොකක්ද සහ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය මොකක්ද කියලා.
දත්තේ යවන පුද්ගලයා වෙන්නේ කමල්. දත්තය ලබා ගන්න එක්කෙනා ග්‍රාහකයා වෙන්නේ UGC එක. දත්ත යවන සම්ප්‍රේෂණ මාධ්‍ය වෙන්නේ Wi-Fi.
ඔව් පුතේ, මේ අවස්ථාවේදී දත්ත ප්‍රභවය වෙන්නේ කමල්. ග්‍රාහකයා වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වෙන්නේ ඔයා කිව්ව Wi-Fi මාධ්‍ය තමයි. නමුත් පුතේ, දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යදී අපි ඉගෙන ගත්තා නියම නොවන මාධ්‍ය යටතේ Wi-Fi සහ Bluetooth අයත් වෙන්නේ ගුවන් විදුලි තරංග ලෙස. එතකොට ඔබේ පිළිතුර වෙන්න ඕනේ ගුවන් විදුලි තරංග ලෙස. ඔව් දරුවනේ, අද දින අපි සාකච්ඡා කළා දත්ත සංනිවේදනය පිළිබඳව. මම හිතනවා මේ පාඩමට අදාළ විෂය කරුණු ඕගොල්ලන්ට අවබෝධ වෙන්න ඇති කියලා. අපි නැවත වතාවක් පාඩම මතක් කරගනිමු. දත්ත සන්නිවේදනය කියන්නේ මොකක්ද? ඔව්. දත්ත සන්නිවේදනය කියන්නේ දත්ත සහ තොරතුරු එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය වීම. මේ දත්ත සම්ප්‍රේෂණය වීම සඳහා මූලිකාංග තුනක් අවශ්‍ය වෙනවා. දත්ත ප්‍රභවය, සම්ප්‍රේෂණ මාධ්‍ය සහ ග්‍රාහකය. ඊළඟට අපි කතා කරා දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයන්. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. නියමු මාධ්‍ය සහ නියමු නොවන මාධ්‍ය. guided, unguided. wired, wireless. මේ නියමු මාධ්‍ය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කතා කළා. ඇඹරි කම්බි යුගල, සමාක්ෂ කේබල සහ ප්‍රකාශ තන්තු. ඇඹරි කම්බි යුගල, සමාක්ෂ කේබල, ප්‍රකාශ තන්තු. ඇඹරි කම්බි යුගල කොටස් දෙකක් ලෙස සාකච්ඡා කළා. නොවැසුණු ඇඹරි කම්බි සහ වැසුණු ඇඹරි කම්බි. ගුවන් විදුලි තරංග, ශුද්ධ තරංග සහ අදෝරක්ත කිරණ අපි නියමු නොවන මාධ්‍ය ලෙස කතා කරා. ඉන්පසු අපි කතා කළේ සම්ප්‍රේෂණ විදි. සම්ප්‍රේෂණ විදි කීපයක් තියෙනවා. එක ඒකපත, දෙක අර්ධ දීපත සහ තුන්වෙනි එක පූර්ණ දීපත. ඔව් දරුවනි, අද අපි සාකච්ඡා කළා දත්ත සන්නිවේදනය පිළිබඳව. අදට ඔබට ලැබී තිබෙන ගුවන් කාලය මෙතනින් නිමා වෙනවා. තවත් දවසක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වැඩසටහනකින් ඔබ හමු වෙන තුරු ඔබෙන් අපි සමුගන්නවා. ඔබ සැමට සුබ රාත්‍රියක්.